මා වෙතට පැමිණෙන්නා මම කිසිසේත් ඉවත නොදමමි පවසන ජීවමාන කිතු සමිඳුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයක් ඔබ සමග වේවා. හිතවතුනි, ඔබ අප මේලෙසින් සුහද සිතින් අදත් මේලෙසින් හමුවන්නේ පරිබ්‍රමණය විශ්ව සාර සංග්‍රහය සමගින්.
මම ලෝකයේ ආලෝකය වෙමි. මා අනුගාමි වන්නා අඳුරෙහි නොවැටි ජීවනයේ ආලෝකය ලබන්නේ.
එදා පිලිපීනේ කේසෝන් නුවර සිට නුබගැබසි සාරා සත්‍යේ හඬ ඔබ සවන්පත් අතර රැඳ වූ වෙරිටාස් සිංහල සේවය. අද ඔබ වෙත පැමිණෙන්නේ අන්තර්ජාල ගුවන්විදුලියක් ලෙස නව මුහුණුවරකින්. එදා කේටතරංග මාලා ඔස්සේ ඔබ සවන්පත් සැනසූ වෙරිටාස් කුමරිය අද sinhala.rv.asia.org යන අන්තර්ජාල පිටුව තුලින්ද RBA සිංහල Facebook පිටුව ඔස්සේද ඔබ හමුවට පැමිණෙන බව සතුටින් දැනුම් දෙමු. ඉදින් වෙරිටාස් ලබදී ඔබටයි මේ ආරාධනාව රැඳී සිටින්නට වෙරිටාස් සිංහල සේවය සමගින්. අඩසිය වසක සත්‍යේ දෝංකාරය වෙරිටාස්. දවසේ මෙනෙහි කිරීම.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, විශ්වාසය කියන්නේ භෞතික ලෝකය අපව ගොඩනගන වචනයක්. සැබවින්ම අප කරන කියන දේ බොහෝ විට අප සිදු කරන්නේ විශ්වාසය මතයි. නමුත් සමිදානන් වහන්සේ අද සුපවත තුල ඇදහිල්ල යන වචනයේ ගැඹුර අපට පසක් කර දෙනවා. මේ ලෝකයේ ගත කරන කාලය තුල විශ්වාසයේ ගමනක් අප යා යුත්තේ ඇදහිල්ල කරයි. මේ ලෝකයේ දේ අප විශ්වාස කරද්දී ආරාධනා කරන්නේ දේව වචනය අදහන්නයි. ගැඹුරු ආධ්‍යාත්මය තුල අප උත්සාහ කළ යුත්තේ, ප්‍රගුණ කළ යුත්තේ අපගේ ඇදහිල්ල තර කර ගැනීමටයි. විශ්වාසයේ නිමවන තැන් පටන් ඇදහිල්ල ආරම්භ වනු ඇත.
අහස ඔබේ මහිමේ පලතරයි දෙවියනේ.
ඔබ මේ රැඳී සිටින්නේ වෙරිටාස් ආසියානු ගුවන් විදුලියේ සිංහල සේවය සමගයි. හෝගාන පොකුණ බලන්නට අපි සිදාදියට යමු කියලා කවුරු හරි කිව්වොත් සමහර විටක ඔබට පොඩි ගැටලුවක් පැන නගින්නට පුළුවන්. මොකක්ද මේ හෝගාන පොකුණ, මොකක්ද මේ සිදාදිය කියන්නේ කියලා. හෝගාන පොකුණ කියලා අපගේ පැරණන් හැඳින්වුවේ කොළඹ ගාලු මෝදුර පිහිටි මුහුදයි. එතකොට සිදාදිය කියලා කියන්නේ කොළඹ. ආ කොළඹ කොළඹ කවුද කොළඹ ගැන දන්නේ නැත්තේ? ඔබ එහෙම කියාවි. නැහැ. ඔබ දන්නේ නැති බොහෝ දේ තිබෙන්නට පුළුවන් කොළඹ ගැන. අපේ බියා සූදානම් ඒ ගැන ඔබව දැනුම්මත් කරන්න.
තොට නැත මහලු වී අවන්හල නැත පැරණිවි එදා හඳමයි අදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැරපත සොඳුරියේ පෙරුම් පුරමින් හමු වෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැරපත් සොඳුරියේ පාට වත්සුන් දෙකොපුලෙන් පිසදා කොළොම් තොට නැත මහලු වී අවන් හල නැත පැරදිවි එදා හඳමයි අදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත් සොඳුරියේ කුඹගසක් උඩ නැවතිලා සිනා තලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත් සොඳුරියේ කුමන අරුමද නරකෙසක් නැංගිලා කොළොම් තොට නැත මහලු වී අවන්හල නැත පැරදිවි එදා හඳමයි අදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත් සොඳුරියේ
අද ලෝකෙම දන්න කොළොම්පුරේ කවුරුත් නොදන්න එදා තතු ශ්‍රී ලංකාවේ අගනගරයේ වූ කොළඹ ආසියාවේ ප්‍රධාන නගරවලින් එකක්. කොළඹ ගැන කතා කරන්නට බොහෝ දේ තිබෙනවා. දුරාතීතයේ සිටම මේ දිවයිනට පැමිණි විදෙස් නාවිකයින්ගේ ලැගුම් ස්ථානයක් ලෙස කොළඹ ප්‍රසිද්ධියට පත්ව තිබුණා. කැලණිය රාජධානිය වීමටත් පෙරපටන්ම කොළොම්තොට හෙවත් කැලණි නදී මෝයකට ප්‍රදේශයේ ආශ්‍රිතව සුවදේශිකයන් විදේශිකයන් සමග වෙළඳ කටයුතු සිදු කළ බවට සාක්ෂි තියෙනවා. ක්‍රිස්තු පූර්ව 6 සියවසට පෙර සිට තම්බපැන්නිය හෙවත් ලංකාදීපයට අයත් මායා රටේ අගනගරයේ වූ කැලණිතොට පෙදෙස වෙළඳ නගරයක් වූ පැවති බවට ඉතිහාසයේ සඳහන්. රන් රිදී මුතු මැණික් ඇද්දල රෙදිපිලි වැනි දේ වෙළඳාම් කිරීමට එකල දඹදිව විසූ ඉන්දිය වෙළඳුන් මෙරටට පැමිණි බවද ඉතිහාසයේ සඳහන් වෙනවා. වත්මන් කොළඹ නගරයේ ආශ්‍රිතව ජනාවාස බිහිවීම පිළිබඳ සොයා බලන විට පෙනෙන්නට තියෙන්නේ චුලෝදර මහෝදර සොහොයුරන්ටත් පෙර මණියක්කිත නාගරාජ සමේත එම ප්‍රදේශවල ජනයා වෙසෙන්නට ඇති බවයි. කැලණිතිස් රජ දවසේ විහාර මාදේවිය මූදේ පහකර හැරීම දක්වාවන පසුබිමටද කැලණිගන්තොට මුල් වූ බවට තොරතුරු තිබෙනවා. මාගම්පුර රාජධානියෙන් පසු අනුරපුර සිට ආ වෙළඳුන් කොළොම්තොට ආශ්‍රිතව වාණිජ කටයුතු වල යෙදුණු බවට අනුරාධපුර යුගයේ ලියා ඇති ඇතැම් කෘතීන්ගෙන් හෙළිවෙනවා. මේ ආකාරයෙන් පෙනී යන්නේ කොළඹ නගරය හා බැඳුණු ඉතිහාසය ඉතා දීර්ඝ එකක් බවයි. කොළඹ නගරය ගැන ලියවී ඇති දැනට හමු වී ඇති තිබෙන පුරාතනම ලියවිල්ල වන චීන ලේඛකයෙකු විසින් ලියූ චීන දේශාටකයන් හා ශ්‍රී ලංකාව අතර දැඩි සම්බන්ධකමක් තිබුණා. පාහින් නැමැති චීන භික්ෂුව සිය සටහන් වලින් අනුරපුර යුගය ගැන ඉතා පැහැදිලි විස්තරයක් කරන අතර ශ්‍රී පාදස්ථානය, ඒ ආශ්‍රයෙන් ගලා යන කැලණි නදිය හා එහි වූ කොළම් තොට ගැනද කරුණු එහි සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1330 දී ලංකාවට පැමිණි චීන දේශ ගවේෂක තාබ්ලන් සු කොළඹ ගැන විස්තරය කියදෙනවා. එය මෙසේයි. එය පහත් බිම් ප්‍රදේශයකි. වස අසාධීරය උෂ්ණායක ප්‍රදේශයක් වූ එහි ගාල් හා තිරිංගුවල මිල අධිකය. ක්‍රිස්තු වර්ෂ 1344 දී ශ්‍රී ලංකාවට පැමිණි දේශ සංචාරකයෙකු වූ මොරක්කො ජාතික ඉබන්බතුනා පුත්තලමෙන් ගොඩබැස ශ්‍රීපාදයට ගොස් එතැනින් දෙවුන්දරට හා ගාල්ලටත් ඉන්පසු කොළඹටත් පැමිණි බව සඳහන් වෙනවා. ඔහු තම සටහන්වල කොළඹ ගැන සඳහන් කර ඇත්තේ කලන්බු යනුවෙන්.
කවිකාරයෝ එහි එන වග කතා වුණා. රැම් කාර් එකේ ගිහි කවි ආමුද සෙලස්තිනා. ඉංගිරිසි රැජින වගේ මට නම් උඹ සෙලස්තිනා. පාලමෙන් කොළඹට කැල්කේලිය සැපත් වුණා. ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා. සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා. කයිමන් දොරකඩ ඉඳපන්
Thank you.
කොළඹ අතීතයේදී අගනගරයක් නොවේ. ඒ ලංකාවේ අගනගරය බවට පත්වන්නේ විදේශීය ආක්‍රමණයන්ගෙන් පසුවයි. කොළඹට එම නම ලැබීම පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතිනවා. ඔරුපාරු නවතා තැබූ තොටුපළක් වූ මෙම ස්ථානයේ කොළ අඹ ගසක් වූ බවත් බොහෝ දෙනාගේ විශ්වාසය. ඒ ගෙඩි නැති කොළ පමණක් ඇති ගසක් වුණා. මේ අඹ ගස නිසා කොළඹ යන නම යෙදුණු බව විශ්වාස කෙරෙනවා. එසේම ඕලන්ද ජාතිකයින් කොළඹ යටත් කොට සිටි කාලයේදී ඔවුන් පාවිච්චි කළ කොඩියේ සංකේතය වුණේ කොළ අඹ ගසක් සහ පරවියෙක්. පරවියා ලතින් භාෂාවෙන් කොළඹහ ලෙස හැඳින්වෙන බවද කියනවා. ලංකාවට පැමිණි පෘතුගීසියෝ කෝට්ටේ නගරය විනාශ කර තම ප්‍රධාන නගරය ලෙස කොළඹ තෝරාගත්තා. ඊට ප්‍රධාන හේතුව වුණේ ඒ විරලසන්ව පිහිටා තිබුණු තොටුපළක් වීමයි. බේරේ වැවට හා මුහුද අතර වූ මුහුදට නිරාගිය බිම් කොටසේ මේ ඉදි කළා. අද කොළඹ වරාය තන ඇත්තේ මෙම බිම් ප්‍රදේශයෙන් ආරම්භ වන බේක් වෝටර් හෙවත් දියකඩ නම් මහා බැම්මක් බැඳීමෙන් පෘතුගීසියෝ කොළඹ ගොඩනගාගත් බලකුටුව වඩා ශක්තිමත් වූයෙන් ඒ වඩාත් ආරක්ෂා සහිත වුණා. ඊට ප්‍රධාන හේතුව වුණේ මුහුද ඔස්සේ කොළඹ වරායට ළඟා විය හැකිවීමයි. එමගින් විපතටපත් වූ විට අවශ්‍ය ආධාර ලබාගත හැකි වුණා. පසුව ඔහු එම බලකොටුව තවත් විශාල කළා. සතුරු නැව්වලට වෙඩි තැබීම සඳහා ලොකු කාලතුවක් වෙහි සවි කළා. නගරයේ උතුරු දෙසින් විශාල දියගල් හා පෞරක්ද තනා කොටුව වෙන් කෙරුවා. කයිමන් දොරකඩ යනුවෙන් එකල හඳුන්වන ලද්දේ මේ දොරටුවයි. නැගෙනහිර දිශාවෙන් බේරේ වැව පිහිටියා. මෙන් ස්වභාවික ආරක්ෂාව ලැබුණා. කොටු බැම්මෙද එක එක තැන්වල ශක්තිමත් අට්ටාල පිහිටා තිබුණු අතර එම ස්ථාන එක් එක් ශාන්තුවරයාට කැපකොට තිබුණා. කොළඹ නගරයේ විවිධ ස්ථාන අදත් ශාන්තුවරයන්ගේ නම්වලින් හැඳින්වෙනවා. ශාන්ත සෙබස්තියන් කන්ද, ශාන්ත ජෝසප් වීදීන් සමහරක්. පෘතුගීසිහු වසර 150ක් පමණ කොළඹ සිට මුහුදුබඩ ප්‍රදේශවලට සිය අනසක පැතුරුවා. කොළඹ කොටුව පෘතුගීසීන් විසින් ඉතා හොඳින් රැකවල් කෙරුවා. එයින් ඒ ලේසියෙන් අල්ලා ගැනීමට නොහැකි වුණා. මහනුවර රජකම් කළ දෙවන රාජසිංහ රජු ඕලන්ද ජාතිකයින් අතර ඇති කරගත් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසින් පෘතුගීසි වූ පළවා හැර කොළඹ නගරය අල්ලා ගැනීමට ඕලන්ද ජාතිකයින්ට හැකි වුණා. ඉන්පසුව ලන්දේසි වෙළෙන්දෝ පිටකොටුවේ වාසය කළා. ඔහු එහි මනහර උයන්වතු හා පාරවල්ද තැනුවා. නගරයේ උතුරු දෙසින් පිහිටි ග්‍රෑන්ඩ් පාස් හෙවත් තොට ළඟ යන වීදිවල නම් ඕලන්දයන් විහාර කළ නාමයන්. අදුරුප්පු වීදියේ පිහිටි විශාල පල්ලියත් පැරණි ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලත් මේ යුගයෙන් වර්තමානයට දායාද වුණු ඒවා. ඕලන්ද ජාතිකයින් එකල නොයෙකුත් කටයුතු සඳහා යොදාගෙන සිටි වහලුන් නතර කරගෙන සිටියේ කුම්පඤ්ඤ වීදියේ. ඒට තවමත් ඉංග්‍රීසියෙන් ව්‍යවහාර වන්නේ ස්ලව් අයිලන්ඩ් යනුවෙන්. ඉන්පසු ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතිකයෝද අගනුවර ලෙස තෝරාගත්තේ කොළඹමයි. බ්‍රිතාන්‍ය පාලකයන් කොළඹ කොටුව පසු කාලීනව පාලන හා හමුදාමය කේන්ද්‍රස්ථානයක් කරගත්තා. එසේම ඔහු ඒ බොහෝ දියුණු කොට අලංකාර ලෙස තැනුවා. ක්‍රමක්‍රමයෙන් කොළඹ නගරයේ අද වාණිජ හා පාලන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා එහි රජයේ විවිධ ආයතන, විරඳ කාර්යාලය, සාපු සංකීර්ණ, විශිෂ්ට ගණයේ හෝටල්, කොළඹ කොටුවේ පිහිටා ඇති පැරණි ඔර්ලෝසු කණුව වසර 100කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියනවා. කොළඹ ගොඩනැගිලි පිළිබඳ අදහස් දක්වන ගෘහ නිර්මාණ ශිල්පීන් පවසන්නේ ඒවා පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ විදහ දක්වන බවයි. පෞරාණිකත්වය හා නවීනත්වය සමග මුසූ මෙවැනි අගනගර ලෝකයේ ඇත්තේ ඉතා අල්ප සංඛ්‍යාවක් බවත් ඔවුන්ගේ විශ්වාසයයි.
කොළොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනු
හොඳයි දයාබර හිතවතුනි, අදත් මෙලෙසින් නිමාව දකින්නේ පරිභ්‍රමණය විශ්ව සාර සංග්‍රහයයි. අද පරිභ්‍රමණය පිටපත සහ ඉදිරිපත් කිරීම සුදර්ශන බියන්විල. වැඩසටහන් නිෂ්පාදනය කළම ශාන්ත සිරිපතිරණ. ඔබට සුබ දවසක්. ජෙසු පිහිටයි.
Billy.